අයිබෝවන් දුවේ පුතේ, මම ඔයාලට පුංචිම පුංචි කතන්දරයක් කියන්න. මම ඊයේ පාසලේ කාල පරිච්ඡේදයක් නිදහස් වෙලාවක ක්‍රීඩා පිටිය දිසා බලාගෙන හිටියා. මොකද මේ දවස්වල දරුවෝ පාසල ආව නැති නිසා ක්‍රීඩා පිටිය හොඳටම වල් බිහි වෙලා. හැබැයි ප්‍රාථමික පන්තිවල දරුවෝ ක්‍රීඩා පිටියට ඇවිල්ලා සෙල්ලම් කරනවා. පුංචි දරුවෝ දෙදෙනෙක් වේගයෙන් දුවගෙන යනවා මම බලාගෙන. එක සැරේටම මේ දරුවෝ දෙන්න ලිස්සල ගොස් බිම ඇද වැටුණා. එතනට එකතු වූ දරුවන් මේ දරුවෝ දෙන්න ඔසවලා ගත්තා. එක දරුවෙගේ දනිස් දෙක හොඳටම තුවාල වෙලා. අනෙක් දරුවෝ අත සොලවන්න බැරුව එක පැත්තක හැරී ගොස් තිබුණා. ඉතින් ඉහත සිද්ධියේ ඒ දරුවන් බලාපොරොත්තු නොවුණු දෙයක් මේ විදියට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වුණා. මේ සිදුවීම් වලට හදිසි අනතුරු කියලා අපි කියනවා. ඉතින් දුවේ පුතේ, අද අපි ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙහි. එදිනෙදා ජීවිතයේ හමුවන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරයි යන නිපුණතාවයට අදාළව 10 පාඩම අනතුරු වළක්වා ගනිමු යන්නයි. මෙම පාඩමේදී අපි ක්‍රීඩා අනතුරු, එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන අනතුරු, ආපදා, ලිංගික අපචාර හා එම අභියෝග වළක්වා ගැනීමට කළ යුතු දේ, අනතුරු සඳහා ප්‍රථමාධාර යන විෂය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ, ක්‍රීඩාවේදී සිදුවන අනතුරු. ඉතින් මම ඔයාලට කියා දුන් පුංචි කතාන්දරේදී ක්‍රීඩා පිටියේදී සිදුවන එක අනතුරක් පිළිබඳව සරලව ඉගෙන ගත්තා. මෙය තවත් පැහැදිලි කළහොත් ක්‍රීඩා කරන අවස්ථාවේදී සිදුවන අනතුරු අපි ක්‍රීඩාවේ සිදුවන අනතුරු ලෙස හඳුන්වනු ලැබේ. මේ අනතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනු ලැබේ. 1. බාහිර අනතුරු. බාහිර අනතුරු කියන්නේ මොනවද? බාහිර අනතුරක් වෙන්නේ කොහොමද? බාහිර අනතුරකදී බාහිරව සිදුවන සීරීමක්, ඉරියෑමක්, කැපීමක්, සිදුරුවීමක්, දියපට්ටා දැමීමක් වැනි දේවල් දැක ගන්න පුළුවන්. බාහිර අනතුරු වලදී අපට නිශ්චිතවම දරුවට සිද්ධ වුණේ මොකද්ද, වෙලා තියෙන තුවාලය මොකද්ද, වෙලා තියෙන දේ මොකද්ද කියලා පියවි ඇසට පේනවා. එය නිශ්චිත කළම අපට කියන්න පුළුවන් දුවේ පුතේ, සිද්ධ වෙලා තියෙන්නේ ඉරීමක්ද, සීරීමක්ද, කැපීමක්ද, සිදුරුවීමක්ද, දියපට්ටා ඒමක්ද කියලා. එහෙත් අපි දෙවෙනි කරුණ විදිහට ගත්ත අභ්‍යන්තරානතුරු. අභ්‍යන්තරානතුරු වලදී අපට රෝගියා පිටතින් පෙනුනට රෝගියාගේ ශරීරය තුළ සිද්ධ වෙලා තියෙන දේ නිශ්චිතවම තීරණය කරන්න බෑ. ඒ සඳහා වෛද්‍යවරයෙක්ගේ පිහිට පතන්නම වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර අනතුරු මොනවද කියලා අපි බලමු. මොනවද මේ අභ්‍යන්තර අනතුරු? සිරුරේ ඇතුළතින් සිදුවන අපගේ පියවි ඇසට කුමක්ද යන්න එක එල්ලේම තීරණය කරගත නොහැකි අනතුරු අභ්‍යන්තර අනතුරු ලෙස හඳුන්වනවා. මොනවද? සිරුරේ ඇතුළතින් සිදුවන අපගේ පියවි ඇසට කුමක්ද යන්න එක එල්ලේම තීරණය කරගත නොහැකි අනතුරු අභ්‍යන්තර අනතුරු ලෙස අපි හඳුන්වනවා. මොනවද මේ අභ්‍යන්තර අනතුරු? දුවේ පුතේ, අභ්‍යන්තර අනතුරු එකක් තමයි අස්ථිවලට සිදුවන අනතුරු. මොකද්ද? අස්ථිවලට සිදුවන අනතුරු. ඊළඟට මාංශ පේශීවලට සිදුවන අනතුරු. මාංශ පේශීවලට සිදුවන අනතුරු. සන්ධිවලට සිදුවන අනතුරු. සන්ධිවලට සිදුවන අනතුරු. බන්ධනීවලට සිදුවන අනතුරු. ස්නායු හා අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවන අනතුරු. ඉතින් දුවේ පුතේ, තව දුරටත් අපි ක්‍රීඩාවේදී සිදුවන අනතුරු බාහිර අනතුරු පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරමු. පළමුව සීරීම් කියන අනතුර ගත්තෝ. සීරීමක් යන්නේ. සීරීමක් යනු සමෙහි මතුපිටින් සිදුවන පළඳුවීම. සීරීමක් කියන්නේ සමෙහි මතුපිටින් සිදුවන පළඳුවීම. උදාහරණ. රළු පුෂ්ටයක් මත හෝ කම්බියක් මත ඇතිලියාමෙන් සිදුවන පළඳුවීම. රළු පුෂ්ටයක් මත හෝ කම්බියක් මත ඇතිලියාමෙන් සිදුවන අනතුර. මේ සඳහා තුවාලය පිරිසුදු කරලා සුළු ප්‍රතිකාරයක් මගින් ඉක්මනින් සුව කරගත හැකි. සීරීමක් යනු සමෙහි මතුපිටින් සිදුවන පළඳුවීම. මේට උදාහරණයක් තමයි රළු පුෂ්ටයක් මත හෝ කම්බියක් මත ඇතිලියාමෙන් සිදුවන පළඳුවීම. මේ සඳහා අපට ඉක්මනින් සුවයටපත් කරගන්න පුළුවන් ප්‍රථමාධාරයකට එන්න පුළුවන්. තුවාලය පිරිසිදුව තබා සුළු ප්‍රතිකාරයක් මගින් සුව කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, ඉතින් බාහිර අනතුරුවල ඊළඟ එක තමයි ඉරියෑම. මොකද්ද ඉරියෑම? ඉරියෑමක් කියලා අපි කියන්නේ සමෙහි සම්පූර්ණ ඝනකමෙහි සිදුවන පළඳුවීම. මොකද්ද ඉරියෑමක් කියලා කියන්නේ? සමෙහි සම්පූර්ණ ඝනකමෙහි සිදුවන පළඳුවීම. මෙම පළඳුවීම බොහෝ විට පළලට වඩා දිගින් වැඩි. මෙම පළඳුවීම බොහෝ විට පළලට වඩා දිගින් වැඩි. මෙහි ලී ගැලීම නැවැත්වීම සඳහා පිරිසිදු රෙදි කඩකින් තදින් වෙලීමක් සිදු කරන්න පුළුවන්. මොකද ඉරියාමක් කියලා කියන්නේ සමෙහි සම්පූර්ණ ඝනකමෙහි සිදුවන පළඳුවීම. මෙම පළඳුවීම බොහෝ විට පළලට වඩා දිගින් වැඩි. මෙහි ලේ ගැලීම නැවැත්වීම සඳහා පිරිසිදු රෙදි කඩකින් තදින් වෙලීමක් සිදු කරන්න පුළුවන්. ක්‍රීඩා පිටියේදී එහා මෙහා දුවල යද්දී අපි වැටිලා කම්බි කටුවක් ඒ වගේ දෙයක් කටුකම්බියක් කටුවක් ඒ වගේ දේවකින් කකුල අතපය ඉරී යන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපි ඉරියාම කියලා කියන්නේ. ඒ වගේම දුවේ පුතේ, ක්‍රීඩා පිටියේදී සිදුවන තවත් බාහිර අනතුරක් තමයි කැපීමක් කියලා කියන්නේ. කැපීම මොකද්ද දරුවනි? කැපීමක් කියලා කියන්නේ කැපීමක් යනු තියුණු වස්තුවකින් මතු පිටින් හෝ ගැඹුරේ ශරීරය තුල සිදුවීමට පුළුවන් තුවාලය. කැපීමක් කියලා කියන්නේ තියුණු වස්තුවකින් මතු පිටින් හෝ ගැඹුරේ ශරීරය තුල සිදුවීමට පුළුවන් අභ්‍යන්තරය අවයව වුණත් මේ නිසා හානියක් වෙන්න පුළුවන්. මේ කැපීමකින් බාහිර මෙන්ම අභ්‍යන්තර අවයවයකට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඉක්මනින්ම අපි හැකි ඉක්මනින් දරුවා ඒ රුධිරය ගැලීම නවත්තන විදිහකට ප්‍රතිකාරයක් කළා, ප්‍රථමාධාරයක් කරලා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් ළඟට ගෙන යන්න ඕන. ඊළඟට දරුවනේ අපි කතා කරේ බාහිර අනතුරු පිළිබඳව. මෙන්න මේ බාහිර අනතුරු වල ඊළඟ එක තමයි සිදුරු වීම. මොකද්ද සිදුරු වීම? සිදුරු වීම මෙවැන්නක් සිදුවනුයේ තියුණු අවියක් හෝ උල් යමකින්. මෙහෙම වෙන්න පුළුවන් තියුණු අවියක් හෝ උල් යමකින්. මෙහිදී බාහිරව ලේ ගැලීමක් හෝ අභ්‍යන්තරව ලේ ගැලීමක් සිදුවේ. මෙවැන්නක් සිදුවන්න පුළුවන් තියුණු අවියක් හෝ උල් යමකින්. මෙහිදී බාහිරව ලේ ගැලීමක් හෝ අභ්‍යන්තරව ලේ ගැලීමක් උවස් සිදුවෙන්න පුළුවන්. සිදුරු වීමක් ගැන කතා කරද්දී අපිට ක්‍රීඩා පිටියේදී මම උදාහරණයක් කියන්නම්. අපි හෙල්ල වීසි කිරීම වෙලාවේදී, හෙල්ල වීසි කිරීම වෙලාවේදී දරුවෙක් සිතාමතා ඒ ඉදිරියට ගියොත්, සිතාමතා ඒ ඉදිරියට ගියොත් පුංචි දරුවෙක් මෙන්න මේ හෙල්ල වීසි කිරීමේ වේගය අනුව දරුවෙක්ගේ ශරීරයේ කොතන හෝ වැටිලා වෙන්න පුළුවන් සිදුරු වීම. මේ සිදුරු වීමකදී ඒ සිදුරු අපි යවන්නා වූ හෙල්ලවැනි තියුම් අවිය ශරීරයේ කොතන හරි ගිලි රැඳිලා තිබුණොත් අපි ඒ අස් කරන්න යන්න හොඳ නැහැ. ඒක විශේෂයෙන්ම වෛද්‍යවරයෙ ළඟට ගෙනහිල්ලා ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාරයක් ලබා ගන්නාත් එක් අපි ඒ වගේ දේවල් ප්‍රථමාධාර වශයෙන් කරන්න යන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මේ සිදුරු වීමැනි අනතුරු වලින් දරුවෝ මාරාන්තික තත්ත්වයට උනත් පත් වෙන්න පුළුවන්. සැලකිලිමත් වෙන්න ඕන අභ්‍යන්තර අනතුරු වලින් මේ සිදුරු වීම කියන අනතුරු ඉතාමත් දරුණු නිසා දරුවෝ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා කරද්දී අපි ඉතා ප්‍රවේශන්ව ක්‍රීඩා පිටියේ රැඳෙන්න ඕන. ඒ වගේම දුවේ පුතේ මම ඊළඟට කිව් දේ තමයි ඔයාලට බාහිර අනතුරුවල තැලීම. මෙහිදී පෙනෙන සමෙහි තුවාලයට වඩා ශරීර අභ්‍යන්තරට සිදුවිය හැකි හානිය වැඩි. තැලෙන්න පුළුවන් උපකරණයක්. අපට තැලෙන්න පුළුවන් ක්‍රීඩා උපකරණයක් තමයි යගුලිය වගේ දෙයක්. යගුලිය වගේ දෙයක් අපේ කකුලේ පතිත වෙන්න පුළුවන්. ඒ වගේම අපි උසපයින් වෙලාවේදී හරස් දණ්ඩ කකුලේ වැදෙන්න පුළුවන්. ඒ වගේම තවත් යමක් බාහිර දේවල් අපේ ශරීරයේ වැදෙන්න පුළුවන්. මේ වගේ දේවල් අනතුරු සහිත ක්‍රීඩා පිටිවල තියෙනවා. ඒකෙන් තමයි අපි දරුවන්ට කියන්නේ ක්‍රීඩා භූමියට ගියාම අපේ ආරක්ෂාව අපි සලස ගන්න ඕන. මේ අනතුරක් වෙනවට අපි වග බලා ගන්න ඕන. ඒක නිසා තැලීමක් කියන අනතුරකදී අපට පෙනෙන සමෙහි තුවාලයට වඩා ශරීර අභ්‍යන්තරයට සිදුවිය හැකි හානිය වැඩි. අපි දන්නොත් තැලීමක් සිදු වුණාම ඒ ස්ථානයේ ඉස්සෙල්ලාම අපට පෙන්නුම් කරන රතු පාටකි. ඊට පස්සේ ටිකක් වේල යනකොට ඒක නිල් පාට වගේ වෙනවා. ඉතින් මෙතෙන්දී ප්‍රථමාධාර දීමට වඩා සුදුසු වන්නේ දරුවනේ අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඉක්මන් ප්‍රතිකාරයක් ලබා ගැනීම. අන්න එහෙනම් මම මේ කතා කරේ බාහිර අනතුරු. ඉතින් තවත් එකක් තමයි මිදිය පට්ටා දැමීම. මේක අපට ගොඩාක් හුරු දෙයක්. අපි දන්නෝ දරුවන්ගේ අතපය සිවුමැලි. ඉතින් මේ සිවුමැලි අතපය වලට ඉක්මනින් බිබුල් හැදෙන ගතිය වැඩි. කියන්නේ සම මේ දරුවන්ගේ හරි සිවුම්. ඉතින් සමෙහි ඇති විය හැකි දිය බිබුල වලට තමයි අපි කියන්නේ දිය පට්ටා කියලා. සමෙහි ඇති වෙන්න පුළුවන් දිය බිබුල වලට අපි කියන දරුවනේ දිය පට්ටා කියලා. මෙන්න මේ දිය පට්ටා සම මතු පිට පිලිස්සුණු අවස්ථාවකදී, ඔයාලා අලුතින් සපත්තුවක් දැම්ම අවස්ථාවකදී, තද ස්වභාවයකින් තියෙන ක්‍රීඩා උපකරණයක් අපි ග්‍රහණය කර ගැනීමේදී, තවත් ගෙදර දොර යම්කිසි අවස්ථාවලදී අපට දිය පට්ටා එනවා. මෙන්න මේ දිය පට්ටා ආවම ඒ ශරීරයේ එහෙම නැත්නම් සමෙහි බිබුලු හට ගන්න, විශේෂයෙන්ම අත්වල සහ පාදවල, පතුල්වල සහ අත්ලේ. මේ සඳහා ඉතින් අපි ප්‍රතිකාර කරන්න අපි ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා යන්න ඕනේ නැහැ. ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරමින් මේ දිය පට්ටා කියන හදිසි අනතුරු අපට සනීප තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අන්න ඒ මම කතා කරේ ක්‍රීඩා පිටියේදී සිදුවන බාහිර අනතුරු. ඊළඟට දරුවනේ අපි දැන් කතා කරමු, අපි සාකච්ඡා කරමු අභ්‍යන්තර අනතුරු පිළිබඳව. අභ්‍යන්තර අනතුරු පිළිබඳව එකින් එක අපි කෙටියෙන් විග්‍රහ කරමු. එකක් තමයි අපි කිව්වේ අස්ථිවලට සුලභව ඇතිවන අනතුරු වන්නේ අස්ථිභග්නය. අස්ථිවලට සිදුවන අනතුරු ගැන කතා කරාම බාහිර අනතුරු ඉවර වුණාම මම කතා කරන්නේ දැන් අභ්‍යන්තර අනතුරු ගැන. අභ්‍යන්තර අනතුරුවල පළවෙනි එක තමයි අස්ථිවලට සිදුවන අනතුරු. අස්ථිවලට සුලභව ඇතිවන අනතුරක් වන්නේ අස්ථිභග්නය. මොකද්ද? අස්ථිවලට සිදුවන අනතුරක් වන්නේ අස්ථිභග්නය. අත්පාවල මෙම්ම හිස් කබලේද, අත්පාවල වගේම හිස් කබලේද අස්ථිභග්න ඇතිවිය හැකි. මේ සඳහා අපි ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරනවා නම් ඉතා සුරක්ෂිතව මේ ප්‍රථමාධාර ක්‍රම අනුගමනය කරන්න ඕන. ඒ වගේම ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත මේ රෝගියා යොමු කරන්න ඕන. ඊළඟට සන්ධිවලට සිදුවන අනතුරු. මොකද්ද සන්ධිවලට සිදුවන අනතුරු? අපි සන්ධිවලට සිදුවන අනතුරු අවසන්ධි වීම කියලා කියනවා. මොකද්ද සන්ධිවලට සිදුවන අනතුරු අවසන්ධි වීම කියලා කියනවා. මෙහිදී සිදුවේ හැකි භයානකම අවස්ථාව තමයි එනම් සන්ධිය හා සම්බන්ධ අස්ථි දෙක වෙන්වීම. මේකෙදි සිදුවන භයානකම අවස්ථාව තමයි සන්ධිය හා සම්බන්ධ අස්ථි දෙක වෙන්වීම. සන්ධියක් අවසන්ධි වන අවස්ථාවකදී අස්ථි භග්නයක් උවස් සිදුවේ හැකි. සන්ධියක් අවසන්ධි වෙන අවස්ථාවකදී අස්ථි භග්නයක් උනස් සිදුවේ හැකි. අස්ථි භග්න බන්ධනී වලට හානි සිදුවෙන්න පුළුවන්. අස්ථි භග්න වලින් බන්ධනී වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ නිසා සියලුම දැනුම ඇති ප්‍රතිමාදාර කරුවෙකුගෙන් ප්‍රතිමාදාරයක් ලබාගෙන හැකි ඉක්මනින්ම රෝහලකට මෙම රෝගියා ඇතුළත් කරන්නම ඕන. ඊට පස්සේ අභ්‍යන්තර අනතුරු වල ඊළඟ අනතුර තමයි බන්ධනී සම්බන්ධ අනතුරු. මොකද්ද බන්ධනී සම්බන්ධ අනතුරු? බන්ධනියක් යනු අස්තියක් තවත් අස්තියකට බැඳ තබන්නා වූ පටක කොටසකි. බන්ධනියක් යනු අස්තියක් තවත් අස්තියකට බැඳ තබන්නා වූ පටක කොටසකි. මේවාට හානි සිදුවේ හැකි අතර එවිට ඉදිමීම, වේදනාව, සන්ධියේ ක්‍රියාකාරීත්වයේ අඩපණවීම සිදුවෙන්න පුළුවන්. බන්ධනී සම්බන්ධ අනතුරු ගැන කතා කරද්දී බන්ධනියක් යනු අස්තියක් තවක් අස්තියකට බැඳ තබන්නා වූ පටක කොටසකි. මේවාට හානි සිදුවේ හැකි අතර එවිට ඉදිමීම, වේදනාව, සන්ධියේ ක්‍රියාකාරීත්වයේ අඩපණවීම වැනි ලක්ෂණ දකින්න පුළුවන්. ඊළඟට මාංශ පේශීවලට සිදුවන අනතුරු. මාංශ පේශීවලට ඉහත විස්තර කළ සිදුරු වීමකදී, තැලීමකදී, කැපීමකදී හෝ අස්ති භග්නයකදී තුවාල සිදුවේ හැකි. මාංශ පේශියකට සිදුවන්න පුළුවන් අනතුරක් තමයි මාංශ පේශීවලට ඉහත විස්තර කළ සිදුරු වීමකදී, තැල්මකදී, කැපීමකදී හෝ අස්ති භග්නයකදී තුවාල සිදුවේ හැකි. ඉතින් ඊළඟට බලමු දුවේ පුතේ, විශේෂම දේ තමයි ස්නායු හා අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවන අනතුර. අභ්‍යන්තර අනතුරු වල විශේෂම දෙයක් තමයි ස්නායු හා අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවන අනතුරු. ඉතින් දුවේ පුතේ, මෙහිදී වැදගත්ම ඉන්ද්‍රිය වන්නේ මොළය. රග ක්‍රීඩාවේදී, පාපන්දු ක්‍රීඩාවේදී, බොක්සින් වැනි ක්‍රීඩාවලදී, ජීවිතාරක්ෂක සටන්වලදී මෙවැනි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මෙහිදී ඉක්මනින්ම මෙවැනි අනතුරක් වූ දරුවෙක් ඉක්මනින්ම කරන්න ඕන හැකිතාත් ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න ඕන. ඊළඟට අපි කතා කළ අභ්‍යන්තර අනතුරුවල අවසාන කරුණ. ශරීර උෂ්ණත්වයේ ඉහළ යාම නිසා සිදුවන අනතුරු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටි පහසුකම් නැති නිසා එලිමහන් ක්‍රීඩා පිටිවල තමයි දරුව ක්‍රීඩාවේ නිරත වෙන්නේ. ඉතින් උෂ්ණ අධික ප්‍රදේශවල, විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක, මොණරාගල දිස්ත්‍රික්ක, ඒ වගේ දිස්ත්‍රික්කවල විශේෂයෙන් උෂ්ණ අධිකයි. මෙන්න මේ උෂ්ණ අධික දේශගුණික කලාපවල තියෙන ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කරන දරුවන්ට, ඒ වෙනත් ක්‍රීඩා පිටිවල ක්‍රීඩා කරන දරුවන්ට වුණත් උෂ්ණත්වයේ ඉහළ යාම නිසා අනතුරු සිදුවෙන්න පුළුවන්. ශරීරයේ තියෙන ජල ප්‍රමාණය වාෂ්ප වීමෙන් දරුව විජලණයට පත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රීඩා කිරීමේදී බොහෝ විට දහවල් කාලය හා එලිමහන යොදා ගැනීමෙන් ක්‍රීඩකයන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. මෙහිදී ශරීර උෂ්ණත්වය ඉහළ යෑම නිසා දරුවෝ විඩාවට පත් වෙනවා, කෙණ්ඩ පෙරලෙනවා, විජලන තත්වයට පත් වෙනවා, තාප ප්‍රහාර වැනි කම්පන තත්ත්ව ඇති වෙනවා. මෙසේ හඳුන්වා දුන් අනතුරු පුද්ගල හා බාහිර සාධක මත රඳා පවතිනවා. මේ පුද්ගල සාධක තමයි එක අදාළ ක්‍රීඩාව සඳහා නිසි ශරීර යෝග්‍යතාව නොතිබීම, දෙක ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවලට සහභාගී නොවි ක්‍රීඩා කිරීම, තුන නිසි පුහුණුව ලබා නොතිබීම, හතර ක්‍රීඩාවකින් පසුව නැවත ප්‍රකෘති තත්වයට පත්වීම සඳහා සුදුසු කාලයක් නොගැනීම, පහ ප්‍රමාණය ඉක්මවා පුහුණු වීම, 6. වැරදි පුහුණු ක්‍රම හා වැරදි ශිල්පීය ක්‍රම භාවිතය, 7. වයසට නොගැලපෙන ක්‍රියාකාරකම් වල යෙදීම, 8. නිසි ශාරීරික නිරෝගීතාව නොතිබීම, 9. ජලය හා ආහාර නිසි ලෙස නොගැනීම. එසේනම් බලමු මොනවද මේ ක්‍රීඩා අනතුරු සඳහා බලපාන බාහිර සාධක කියලා. බාහිර සාධක පහක් තියෙනවා. 1. ක්‍රීඩාවට අදාළ ආරක්ෂක උපකරණ නොපැළඳීම. 2. නොගැලපෙන ක්‍රීඩා උපකරණ භාවිතය. 3. ක්‍රීඩා පිටියේ නිසි ප්‍රමිතියක් නොතිබීම. 4. ක්‍රීඩාවට අදාළ නීති රීති පිළි නොපැදීම. 5. පාරිසරික හේතු, උදාහරණ අධික උෂ්ණත්වය, සීතල, එවැනි කරුණු. එහෙනම් දුවේ පුතේ, අදට ස්පාඩමෙන් සමුගන්නවා නැවත්තත් දවසක හමුවෙමු.